අරහතෝ සම්මා සම්බුද්දස්ස ධනං චජේ අංගං රක්ඛමානෝ අංගං චජේ ජීවිත රක්ඛමානෝ ජීවිතං අංගං ධනං චජේ ධම්ම මනුස්ස රන්තු තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික සිංහතුනි මේ පින්වත් සීල් දෙනා දැන් සෝදානම් වෙන්නේ තමන්ගේ වටිනා මනුස්ස ජීවිතේ තවත් වටිනා බවට පත් කරගන්න ඒ වගේම මේ ලැබූ මනුස්ස ජීවිතේ හිස් නොවන විදිහේ අර්ථානිදී තත්ත්වයට පත් කරගන්න තමන්ට හේතු කාරණා වෙන වටිනා සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන්ම අපේ පින්වත් විමලසිරි මහත්මයා ඒ තමන්ගේ මෑණියෝ ඇතුළු තමන්ගේ පවුලේ අනිත් සියලු ඥාතීන් ඒ වගේම තමන්ගේ හිතේසින් සියලු දෙනා මේක රාශී කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් දුර බැහැර ඉඳලා මේ ස්ථානයට පැමුණේ හෙට දවසේදී ඒ සංඝ සතු කොට මහා දානයක් පූජා කරලා තමන්ගේ ජීවිතයට වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට ඒ දන් දෙන කෙනෙකුට මෙලොවම ලැබෙන ආනිසංස රාශියක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අතරින් මේ පින්වුතුන්ට දිත්ත සම්ම වේදිනී වශයෙන් මෙලොවම ලැබෙන ආනිසංසයක් වුණා කල්යාණ මිත්‍ර ඇසුරු කරන්ට ලැබෙන බවත් සසර දුකින් අත මිදෙන්නට උපකාර වෙන සද්ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙන බවත් ඒ නිසා මේ පින්වතුන් දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට හැම දිනාම මේ කය නිසලව තියනවා වගේ හිතක් නිසල කරගෙන සංසුන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්ට නොදී බොහෝම හොඳින් මේ දහම අහන්නට ඕනේ සිහි කරන්නට ඕනේ කුමක් නිසාද පින්වතුනි අපි හැම දිනාම නොදන්නවා වුණාට අති දීර්ඝ කාලයක ඉඳලා අති දීර්ඝ මේ සංසාරය තුල ඉඳගෙන අපි හැම කෙනෙක්ම නොයෙක් විදිහේ ක්‍රමෝපායන් හොයමින් ජීවිතයේ තියෙන දුකයන් කරගන්න වෙහෙසුණු වෙහෙසිච්ඡාය ඒත් අපි හැම දිනාටම ජීවිතයේ තුලින් ලබා ගන්න බැරි වෙච්ච බැරි වෙන කරුණත් දුක්සහගත බව ජීවිත වලින් අයින් කරන්න සැප සැනසෙල්ල කියන එක අපේ ජීවිතය වලට ළඟා කරගන්න ඒකට හේතුවක් තිබුණා මේ මුළු ලෝකයේම දුක නැති කරන්ට හදන්නේ දුක ඇතිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව තෝරගෙන නෙමෙයි දුක ඇති වෙන කාරණාව පැත්තකින් තැබේවා දුක කියන ධර්මතාවය මොකද්ද කියන කාරණාවත් තේරුම් ගන්න නෙමෙයි ඒකත් පැත්තකින් තැබේවා තමන් කරන්නේ මොකද්ද කියන කාරණාවවත් තමන් තෝරගෙන නෙමෙයි ඉතින් මේ විදිහේ මුලා බවකට අපිට පත්වෙන්න උනේ අපිපත් උනේ මේ සසර දුක නිමා කරන සද්ධර්ම අවබෝධය අපිට නොලැබුණු නිසායි ඒ නිසා අද දවසේදී මේ ජීවිතේ අපි කොහොම හරි මේ සද්ධර්ම අවබෝධ කරගන්න ඕනේ ඒ සඳහා බොහොම වටිනා අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන බුද්ධෝත්පාද කාලේ ඒ වගේම මනුෂ්‍ය ජීවිතේ සද්ධර්මයේ පවතින වටපිටාව. ඇයි මේ සද්ධර්මය අපි අවබෝධ කරගත යුත්තේ? ඒ සද්ධර්මය අවබෝධ කරගන්න ඇයි අපි වෙහෙසෙන්න ඕනේ? මෙන්න මේ කාරණාව අපිට තේරුම් ගන්නට ඕනේ. මේ කාරණාව තේරුනොත් විතරයි අපි සද්ධර්මයට කැමති වෙන්නේ. ඒ කාරණාව තේරුම් යන්න නම් අකමැත්තෙන් උනා සද්ධර්මය අහන්න වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ඒ නිසායි සද්ධර්මයට රුචිකත්වේ නැති බෙහෙවින් හිත නොනැමුණත් අපේ කල්යාණ මිත්‍ර ඇසුරක් සද්ධර්මයට යොමු කරනවා. අහම්බෙන් නමුත් යොමු කරනකොට ඒ සද්ධර්මය අපිට තේරුණාම එදා ඉඳලා අපිට අපේ කැමැත්තක් ඇති වෙනවා. ඒකට හොඳ නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල කියලා මානවකෙක් වෙලා උපන්නා. හැබැයි බොහොම පහත් කුලයක, රොඩි කුලයක. මෙයාට බ්‍රාහ්මණ කුලයේ උපන්න යාළුවෙක් හිටියා ඝටිකාර කියලා. මේ දෙන්න හරීම යාළුයි. හරීම විශ්වාසවන්තයි. හැම කටයුත්තක්ම කරන්නේ දෙන්න එකට එකතු වෙලා. ඉතින් මේ මම පොඩ්ඩක් වැරදුනා. අපේ ජෝතිපාල මානවක බ්‍රාහ්මණ කුලය. ඝටිකාර රොඩි කුලය. ඒ වුණාට මේ රොඩි කුලයේ උපන්නත් ඝටිකාර හරිම බුද්ධිමත්. එයා කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා ශ්‍රද්ධාව ඇති කරගෙන අනාගම් වෙච්ච කෙනෙක්. තමන්ගේ යාළුවට කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අහවල් තැන වැඩ ඉන්නවා, අපි ගිහිල්ලා බණ අහමු කියලා. නමුත් කැමති වුණේ නැහැ. කීප වතාවක්ම කිව්වා කැමති වුණේ නැහැ. බුද්ධත්වයේ කියන්නේ කොහොම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය මුදු මහනට මොන බුද්ධත්වයක්ද කියලා මේ වගේ නොයෙකුදී නින්දා අපහාසත් කළා. ඊට පස්සේ ඝටිකාර මානවකයා කියනවා, එහෙනම් අපි නාන්න යන් කියලා. ජෝතිපාල මානවකයා දෙන්න නාන්න ගියාට පස්සේ නනා ඉන්න ගමන් ජෝතිපාල මානවකේ කෙස් වැටියෙන් අල්ල ගන්නවා ඝටිකාර. අල්ලගෙන වතුරේ උබාගෙන ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්න එන්නේ නැත්තම් අතහරින්නේ නැහැ කියලා. ඊට පස්සේ දඟලලා මම එන්නම් අතහරින්න කියලා. ජෝතිපාල මානව කල්පනා කරනවා, මම බ්‍රාහ්මණ වංශේ උපන්නේ. යාළුවෙක් වුණත් ඝටිකාර බොහොම රොඩි වංශේ උපන්න කෙනෙක්. කෙස් වැටියෙන් අල්ලනවා තියා කෙනෙක් හිතන්නේවත් නැහැ. මගේ යාළුවා මෙහෙම කළේ ඒ කාන්තේ මේ විශාල අර්ථයක් ඇති. අපි වගේ මෝඩකමට කිපුනේ නැහැ. මොකද්ද මේකේ හේතුව කියලා බැලුවා. පටිගයක් තරහවක් ඇති කරගත්තේ නැහැ බැලුවා. බලලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මේ ජෝතිපාල මගේ යාළුවෙක්, මෙයාටත් භාග්‍යවතුන් වහන්සේ බණ ටිකක් කියන්න කියලා. ඉතාම සුළු ධර්ම දේශනාවක් කරනකොට බොහෝ සෙයින් පින් පිරුණු මේ ජෝතිපාල මානවකට ඒ සද්ධර්මය අවබෝධ වුණා. අවබෝධ වෙනකොට ඝටිකාරගෙන් අහනවා, ඇයි ඔබ මෙබඳු ශාසනයක පැවිදි වෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කියනවා, මගේ අම්මගේ තාත්තගේ දෙන්නගෙම ඇස් පේන්නේ නැහැ. ඒ දෙන්නට සලකන්න කෙනෙක් නැති හින්දා මං ගෙදර ඉන්නේ, නැත්තම් මම මහන වෙලා කියලා. එහෙනම් මම මහන වෙනවා කියලා ජෝතිපාල මානවක ඒ ශාසනය පැවිදි වෙලා තෙවලා දහම ත්‍රිපිටක ධර්මය සම්පූර්ණම ඉගෙනගෙන ධ්‍යාන අභිඥා ඉගෙනගෙන තව බුදු කෙනෙක් පහළ වුණා වගේ දිව්‍ය අතිත්තාක් ත්‍රිපිටකයේ භික්ෂුන් වහන්සේලාට ඉගැන්වුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න, කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයට ගරු නොකළ, සද්ධර්මයට කැමති නොවුණු කෙනාගේ මනසත් කැමති වෙච්ච හැටි. ඉතින් මේ පින්වතුන්ට අනුකම්පා කරන ඒ තමන්ගේ දරුව ඥාතීන් හිතේසින් මේ පින්වතුන්ට මේ සද්ධර්මය අහන්ත යමු කළා. මේ පින්වතුනුත් එයින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා බොහොම හොඳින් බොහොම වමනාවේ මේ ටික ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බොහොම වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධනං චජි අංගං රක්කමානෝ. මේ ලෝකයා තමන්ගේ අංග ප්‍රත්‍ය රැකගන්න ධනය අතහරිනවලු. මේ ශරීරයේ කොටසක් නැති වෙන්න ගියොත් ඒක බෙරගන්න ගෙවල් දොරවල් උනත් මිල මුදල් උනත් අපි අතහරින්නේ නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න ඕනේ කියලා කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. දනංචචි අංග රක්කමානෝ ධනෙ අතහරිනවා, ශරීරාංගපත්‍ය රැක ගන්නවා. අංගං චජි ජීවිත රක්කමානෝ, සමහරු ශරීරේ කොටස් අතහරිනවා ජීවිතය රැක ගන්නවා. මේ දේ අතහැරිය නැත්තම් ජීවිතේ නැති වෙනා කියලා කිව්වොත් ඒ කොටස අතහරිනවා ජීවිතේ රැක ගන්නවා. ජීවිතං අංගං ධනං චජේ ධම්ම මනුස්සරන්තෝ, ධර්මය සිහි කරන ධර්මය ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජීවිතයයි අංගයි ධනයයි කියන මේ තුනම අතහරිනවලු ධර්මය අභියසද්දී. ඒකට හොඳ කතාවක් තියෙනවා, මම ඒ කතාව ඉස්සරලාම කියන්න. මේ ලංකාවේ බොහෝම ධනවත් පවුලක් හිටියා, සිටු පවුලක්. ඒ සිටු දෙමල්ලන්ට හිටියා බොහොම පින්වන්ත පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්න ටිකක් ලොකු වෙනකොට ඒ දරුවන්ට තමන් සතු සියලුම ධනය සමානව බෙදලා දුන්න මේ දෙමව්පියෝ. දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්න කලෝරිය කළා. ඉතින් මේ අයියායි මල්ලී දෙන්න දැන් මේ තමන්ගේ පියා සතු මෑණිය සතු ධනය පරිහරණය කරමින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අයියා අයියාගේ නම තිස්ස, තිස්ස ටිකක් හරි අමුතු විදිහට හිතනවා ජීවිතය ගැන. ඉතින් මිනිස්සු විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අරගෙන යනකොට මෙයා කල්පනා කරනවා, ඇයි මේ මිනිස්සු මල් පහන් අරගෙන යන්නේ? මොකක් හරි මේක තේරුමක් ඇති කියලා මෙයාත් ඒ පස්සේ ගියා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහනකොට ජීවිතේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුණා. බණ අහනකොට තිස්සට තේරුණා යම් තරුණකමක් මහලුකමින් අවසන් වෙනවා නම් මේ තරුණකම පළක් නෑ නේද, නින්දා වේවා. යම් ජීවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජීවිතයෙන් තේරුමක් නෑ, පළක් නෑ නේද, ඒ ජීවිතේ නින්දා වේවා. යම් එක්වීමක් වෙන්වීමෙන් අවසන් වෙනවා නම් ඒ එක්වීමෙන් පළක් නෑ නේද කියලා මේ වගේ ජීවිතේ ලෝකයා හිතන දෙයට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුණා. අනන්ත ජාති සංසාරයේ ජරා මරණ දුක තමන්ගේ පිටිපස්සෙන් වදකෙක් වගේ හඹාගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න ගත්තා. විහාරස්ථානෙට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මාව මහාන කරන්න කියලා. ඊටසේ භික්ෂුන් වහන්සේලා අහනවා තිස්ස, ඔයා අවසර අරගෙන දාවේ ගෙදර කවුරු හරි ඉන්නවද අවසර ගන්න? ස්වාමීනි මට එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිගෙන් අවසර ගත්තද කියලා හෙව්වා. නෑ ස්වාමීනි. එහෙනම් තිස්ස යන්න ගිහිල්ලා මල්ලිගෙන් අවසර අරගෙන එන්න කිව්වා. මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලිට ගාවට ගිහිල්ලා කියනවා, මල්ලි මේ ජීවිතය හරිම නිසරුයි. ජරා මරණයෙන් අවසන් වෙනවා නම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නෑ. ඒ හින්දා මල්ලි මට මහාන වෙන්න ඕනේ කියලා. ඒ පාරේ මල්ලි අඬන්න ගත්තා. අයියයි මායි විතරයි හිටියේ. අම්මා තාත්තත් නැහැ. මට අයියා විතරක් නෙමෙයි, මට අම්මත් මට තාත්තත් අනිත් ඥාතීනුත් ඔක්කොම ඔයයි. ඒ හින්දා මේ අයියේ මහාන වෙන්න නම් එපා. මගේ ධනයත් උන්නම් ගන්න කියලා මල්ලි කිව්වා. මල්ලි විවාහ වුණා. විවාහ වෙලා හිටියේ අයියා ගොඩාක් කරුණු කියලා අන්තිමට කිව්වා, මල්ලි මං සතු සියලුම ධනෙ ඔයා ගන්න, මට එකම එක දෙයක් දෙන්න කිව්වා. මොකද්ද කිව්වා? මට මහාන වෙන්න අවසර විතරක් දෙන්න කිව්වා. මෙහෙම නැවත නැවත ඇවටලි කරනකොට මල්ලි අඬ අයියාගේ කැමැත්තක් වෙනම් කරන්න මහාන වෙන්න කියලා අවසර දුන්නා. එම් අයියාගේ සියලුම ධනයත් මල්ලිට පවර්ලා දීලා අයියා විහාරස්ථානෙට ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා ඒ තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉගෙනගෙන පාංශ කුල චීවරයක් පරව ගත්තා. පාත්‍රයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැළේ ඇතුලේ ගල් වෙනකට ගියා. උදෑසන ගමට ගිහිල්ලා ගෙපිඩුලින් පිඬු සිඟා වඩිනවා. හම්බ වෙන පිඬ පාතේ රස දෙයක්ද නිරසද කියලා බලන්නේ නැහැ. සිහිල් වෙච්ච දෙයක්ද රසනේ දෙයක්ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි ප්‍රවත්ම පිණසම පිඬ පාතේ ඇසුරු කළා. අප්‍රමාදීව මේ වනාරණ ගල්නට වෙලා භාවනා කරනවා. භාවනා කරනකොට මල්ලිගේ දිරින්දට ඉත්‍රාද විදිහ කෙලෙසයක් ඇති වුණා. අයියගේ තියෙන සියලුම ධනෙ අපිට පවර්ලා දීලා මහනෝනේ මහ විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවිදි ජීවිතය ගැන කලකිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනෙ යාට දෙන්න වෙනවා. මේ ධනෙ ගනේ. එන්නේ ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් මෙයා මරන්න ඕනේ කියලා මේ මල්ලිගේ බිරින්ද අදහස් කරගත්තා. කරගෙන මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් ගන්නලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කිව්වා අහවල් කැලේ අහවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරුවම. මෙන්න මේ හාමුදුරුවන්ව මරන්න ඕනේ. මරලා ආවහම මම තව මේට වඩා වැඩි මුදලක් දෙනවා කියලා කිව්වා. ඉතින් මේ ලෝකේ මුදල ලැබෙනකොට මුදල සඳහා ඕනම දෙයක් කරන්න සූදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි. මෙයයි බාර ගත්තා. බාර අරගෙන තිස්සහාමුදුරු ඉන්න කැලේ ගල්ලෙන්නට ගියා මරන්න. තිස්සහාමුදුරු යනකොටත් බොහොම වීදෙන් භාවනා කරනවා. මේ ඔක්කොමල වට කරගත්තා මේ තිස්සහාමුදුරුවන්. තිස්සහාමුදුරු අහනවා උපාසකවරුනි කුමක් නිසා මෙහාට ආවද? අපි ආවේ ඔබ වහන්සේව මරන්න කියලා. මාව මරන්නේයි මාව මැරීමෙන් ඔබට වෙන ලාභෙ මොකද්ද? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ කිව්වා. මැරුවට කමක් නැහැ. ඒත් මට එක දවසක් දෙන්න තව. එක දවසකින් පස්සේ මාව මරන්න කිව්වා. ඊට පස්සේ මේ හුරු කියනවා නෑ නෑ. ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස් වහලා පැනලා යන්න කපටිකමට. එක දවසක්වත් දෙන්න බෑ. දැන් අපි ආපු කාර්යය කරනවා. අපි මරනවා කියලා කළු එළියට ඇදලා ගත්තා. ඊට පස්සේ කියනවා තිස්සහාමුදුරු ඇවැත්නි උපාසකයන් එක දවසක් මට දෙන්න ඒ වෙනුවට මම ඔබට ඇපයක් වෙන්නම් කියලා. මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ඉඳගෙන ඉන්න ආසනයට එහා පැත්තේ තිබුණ මහ විශාල කළු ගල. අපහසයෙන් මේ කළු ගල ඔසවලා අරගෙන තමන්ගේ කලව කකුලේ කලව ඇට දෙකට වේගෙන් ගහලා කකුලේ ඇට දෙක බිඳගත්තා. ඇවැත්නි මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරීම සංවේගයක් ඇති වෙච්ච හොරු හරීම සංවේගයෙන් ඇති ස්වාමීන් කියලා ගියා යන්න. දැන් ඉතින් සක්මන් කරන්නත් බෑ. ආපහු කොහාටවත් යන්නත් බෑ. මේ තිස්ස හාමුදුරු ඒ කකුල කැඩීම නිසා ඇති වෙච්ච වේදනාව මාරමුණු කරලා සියලු කෙලෙස් නසලා උපහත් බවට පත් වුණා. ඒ කකුලේ කලවැට බිඳ ගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා. කෙලෙස් සහගතව ජීවත් වෙනවට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම කෙලෙස් සහගතව කලුරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්නකොට මෙහෙම එක සැරයක් නෙමෙයි කකුල් කැඩෙන්නේ නැත්තේ. ඕන තරම් මේ කකුල් දෙක කැඩෙන්නේ නැති. ඒ ධර්මයේ වෙනුවෙන් මම මේ කකුල් දෙක කඩාගත්තට කමක් නැහැ කියලා තීරණය කළායි කකුල කඩාගත්තේ. පින්වතුනි, අපිට තියෙනවා හිතන්න ජීවිතය ගැන ගොඩාක් දේ මේ තුලින්. එහා මුදුරු සද්ධර්මයට ජීවිතේ පූජා කරලා ඒ වගේ ක්‍රියාවකට ප්‍රමුණුනේ කිම්මුතුනි, මේ අනවරාග්‍රු සංසාරෙගෙන යම් පමණකෝ දැනුමක් අවබෝධයක් තිබුණු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපිට නැති නිසායි අපි බයක් සැකක් නැතුව මේ ජීවිතේ ජීවත් කරන්න ගෙවන්නේ. ඉතින් මේ සද්ධර්මය හරියට අපිට තේරුනොත් අපි වුණත් අපේ ජීවිතේ සද්ධර්මයට පූජා කරන්නට මැලි වෙන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතංගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමංචේව තුම්මහකංච. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ పూర్ව කෙලවරක් හොයන්ට බෑ. ඒ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරි කරලා හදපු තමන්ගේ මව් මරණ දුකට අඬපු කඳුලේ කුත කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. දාඩිය මහන්සියෙන් හම්බ කරලා තමන් පෝෂණය කළ පියා, ඒ වගේම තමන් ගිතුරුලි තියාගෙන බොහොම සෙනෙහසෙන් හදපු දුව පුතා, වෙලිකිලියේ පටන් එකට තමන් ළඟින් හිටපු තමන්ගේ සහෝදරයා සහෝදරි, අනිත් ඥාති හිතේසින් මැරෙනකොට ඒ දුකට පපුවේ අද්ග ගහ අඬනකොට ඒ ගැලූ කඳුළු මහා සාගරේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. ඒ විතරක් නෙමේ, මේ දීර්ඝ සංසාරේ නකොට අපි හැම කෙනෙක්ම මනුස්ස ආත්ම භාවවලට වඩා ලබලා තියෙන වැඩිපුර ත්‍රිසං ආත්ම. ඒ ත්‍රිසං ආත්ම ලැබපු ආරවලදී බෙල්ල කැපුම් කනකොට, බෙලි කැපුම් කනකොට ගලාගෙන ගියේ කුතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පෙන්නලා බුදුහාමුදුරුව නැවත මෙහෙම දේශනා කළා, මේ පටිච්ච සමුප්පාදයේ නැමැති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්මයේ අසූපිරු ඇති නුවණක් තියෙන කෙනෙක් ඇරෙන්න මගේ මේ වචන විශ්වාස කරන්නේ අනිත් අය කියලා. ඒ ඇයට හිතෙන්නේ මේක අතිශෝක්තියක්, මවාපෑමක්, මවාපෙන්වීමක් කියලා. ඒ මහා සාගරයේ ජලයට වඩා වැඩි අඬපු කඳුළු කියනකොට. නමුත් මුතුනි, බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපි යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි, බොරුවෙන් උපමා කරන කෙනෙක් නෙමෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක්ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ සංසාරේනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි ජීවිතය අවසන් වෙච්ච වාරවලුත් ඕන තරම් ඇති. අතපය හතරම නැති පිළෙක් වෙලා කොටයක් වගේ පැත්තකට දාලා කිසි කෙනෙකුගේ හවුහරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වාරවල අපේ ඕන තරම් ජීවෙන්ට ඇති. ඒ වගේම ජීවත් වෙන්නකොට පණුව ගහලා හොරි කුෂ්ට හැදිලා මරණ වාරවල ඕන තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා විස පොඩි වෙලා මරණ වාරවල ඕන තරම් ඇති. අද සිහි කළ බලන්න මේ ලෝකෙ දිහා මොනතරම් අනතුරු තියෙනවද, මොනතරම් ලෙඩ රෝග වල ප්‍රභේද තියෙනවද. ඒ ඔක්කොම මේ සසරේ අපි ඉන්නෙත් මේ සතරේ. ඒ හැම දෙයකටම නෑදෑකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා අපිට මේ සසරේ ඇති භයානකකම තේරෙන්නේ නැහැ. පින්වතුනි, අපේ ජීවිතය ගැන අපි මේට වඩා නම් ටිකක් හිතන්න ඕනේ. එකම එක දෙයක් හොඳට සිහි කරලා බලන්න. ඇයි අපි ජීවත් වෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ මොකටද කියලා. අපි උදේම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා, කෑම කනවා. මේ ටික අපි කරන්නේ. මෙහෙම කර කර ඇයි අපි ජීවත් වෙන්නේ? අපි කරන මේ ක්‍රියාවන් ඉතා සියුම් විදිහට නිරීක්ෂණය කරලා ගවේෂණය කරලා බැලුවොත් අපිට තේරෙයි, අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති, ලැබිලා නැති කරුණ දුක නැති කරගන්න, සැනසීම ලබා ගන්න. ඒ සඳහා මාවතක්ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපිට එහෙම අවශ්‍යතාවයක් දැනෙලා නැහැ. අපිට අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ අපේ වටපිටාවේ කිසිමක අපිට නොදැනෙන නිසා. අපිට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපිට වැහිලා. ඒත් අපිට සිහි කරගන්න නුවණ ශක්තිය මදි වෙලා අපි වටා තියෙන මේ ධර්මයන්ගේ ආදීනව ටික. එක්තරා දවසක්, එක්තරා කාලෙක එක පවුලක හිටියා අම්මයි තාත්තයි දුවයි පුතයි. දුවයි පුතාලා දෙන්නයි. මේ අම්මයි තාත්තයි හරි මිත්‍යා දෘෂ්ටි. දහමක් නැහැ. දහමකට කැමති නැහැ. තාත්තා ඒ කුඹුරු වතු පිටි වලටමයි තණ්හාව ඇලිලා උදේ ඉඳන් ඒකමයි කරන්නේ. ඒකට පුදුම ආසාවක්. අම්මා ගෙදර දොරේ කටයුතු ටික කරනවා. ගෙදරට පුදුම ආසාවක්. ඒ වත්තේ ලස්සන විලක් තියෙනවා. නංගි මේ විලට හරි ආසයි. මල්ලිට කිසිම දහමක උමාවක් නැහැ. නමුත් අයියා මේ අය කොට වඩා වෙනස්. අයියා පන්සලට විහාරස්ථානෙට ගිහිල්ලා බණ අහලා ජීවිතය ගැන කලකිරිලා අයියා මහන වුණා. මහන විලා ටික දවසක් අප්‍රමාදීව කටයුතු කරනකොට සියලුම කෙලෙස් නසලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පත් වුණාට ගෙදර අය අයියා තමන්ගේ දරුවා වෙනුවෙන්වත් කියලාවත් දාන්නයක් දෙන්නේ නැහැ. සීලාදී ගුණ ධර්මයක් අහලකවත් නැහැ. මේ විදිහට කටයුතු කර කර ඉන්නකොට කාලයක් යනකොට අම්මත් මැරුණා, තාත්තත් මැරුණා, හදිස්සියේ රෝගයක් හැදිලා නංගිත් මැරුණා. මල්ලි විතරයි ගෙදර. දැන් මල්ලි සියලුම ධනය තෙහෙමිකරුවෙක් වෙලා. දවසක් මේ රහතන් වහන්සේ ගෙවල් තියෙන පාරේ පිඬු සිඟා වඩිනවා. වඩිනකොට මල්ලි විශාල ඌරෙක්ව මරලා, තමන්ගේ කුඹුරට ආපු විශාල ඌරෙක්ව මරලා අරගෙන යනවා. හාමුදුරු වෙනවා දැකලා, ස්වාමීනි අද දවසේ අපේ ගෙදෙට්ට දානෙට වඩින්න දවල්ට කියලා ආරාධනා කළා. මොකද්ද හේතුව? මට විශේෂ ආහාරයක් පූජා කරන්න තියෙනවා. මෙහෙම මස් වර්ගයක් තියෙනවා. කොහෙන්ද කියලා අහනකොට මේ ඌරෙක් මැරිලා මරලා කියලා. රහතන් වහන්සේ කිව්වා හොඳයි. ඔය ඌර කපන්න එපා මම එනකන් තියාගන්න කියලා. දැන් කිව්වට පස්සේ ඌර කපන්න බෑ. හාමුදුරු ගෙදෙට්ට යනකම් ඌර තිබ්බා. හාමුදුරු ගෙදෙට්ට ආවට පස්සේ ඌර කපන්න ඉස්සර වෙලා කිව්වා ඔය ඌරගේ බඩ පොළව බලන්න ඌරගේ බඩ ඇතුළේ ඇති විශාල ගැරන්ඩියක් කිව්වා. ඊට පස්සේ ඇත්තටම කියපු විදිහට බලනකොට ඌරගේ බඩ ඇතුළේ විශාල ගැරන්ඩියක් තියෙනවා. ඔය ගැරන්ඩියගේ බඩ පොළව බලන්න ඔය ගැරන්ඩියගේ බඩ ඇතුළේ ඇති විශාල ගෙම්බෙක් කිව්වා. පොළව බලනකොට විශාල ගෙම්බෙක් වෙනවා. ඊට පස්සේ කිව්වා දන්නවද ඔය ඌර කවුද කියලා? ඔය තමයි ආගේ තාත්තා. දන්නවද ඔය නයා කවුද කියලා? නා ගැරන්ඩියා. ඔය තමයි වාගේ අම්මා. දන්නවද ඔය ගෙම්බ කවුද කියලා? ඔය තමයි වාගේ නංගි. පින්වතුන් සම්මතය කියන්නේ මේක. අපි මගේ කියලා මම කියලා මෙච්චර තුරුල් කරගෙන යම් අය නිසා ප්‍රමාද වෙනවා නම් එහා පැත්තට ගියාම අපේ ජීවිතය පැහැරගන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ හතුරෙක් බවට පත් වෙන්න පුළුවන් සසරකයි අපේ ඉන්නේ. අම්මා තාත්තා දුව පුතා කියලා එකම පවුලේ හිටපු කීප දෙනා ඒට එහා පැත්තට ගිහිල්ලා තමන්ගේ ජීවිතේම ආහාරයක් කරගන්න තමන්ව ගන්න මට්ටමට පත් වුණා. මේකෙන් හරීම මේ කතාව අහලා මල්ලි හරීම සංවේගෙට පත් වුණා. ඉතින් මේ මහ රහතන් වහන්සේ ඒකම උදව් කරගෙන සද්ධර්මයේ දේශනා කළා. සම්මතය කියනක තේරුම් ගන්න ඕනෑවට වඩා ඒ තුල ගිලෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා කියලා. මේ පින්වතුන්ට මට මතක් කරන්න තියෙන්නේ මේ පින්වතුන්ගේ ජීවිතයත් ගෙවෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබිලා සසර දුක නිමා කරන සද්ධර්මයේ තියෙද්දිත් තමන්ගේ දරුවෝ මුණුපුරෝ ගෙවල් දුරවල් කියන මේවා නිසානම් තේරුම් ගන්න හරිම අවාසනාවන්ත වටපිටාවක් අපිට තියෙන්නේ කියලා. ඒකාන්තයෙන් නොමනා ලැබීමක් අපිට තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ වියඤ්ඤති අත්තා යත් නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මට පුත්තුෘත්ති ඉන්නවා ධනෙ තියෙනවා කියලා නුවණ නැති කෙනා ලෝකෙ වෙහෙසෙනවා. අත්තා යත් නොනාතෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං. තමාට තමාවත් නැති වෙනකොට අපි මම මම කියලා මගේ මගේ කියලා ඇසුරු කරන මේ ශරීරයත් ඉදිමිලා නිල්ලලා පුපුරලා ඕජස් ගලලා පුළුවට පස් වෙනෝ නම් යම් දවසක කුතෝ පුත්තෝ කුතෝ ධනං. ධනය කොහෙන්ද පුතෙක් දරුව කොහෙන්ද කියලා අහනවා. ඇයි පින්වතුන් මේ ගැන හිතන්නේ නැත්තේ? ඇයි ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතු වෙලා ඔහේ දුවන්නේ? ඉදිරියෙන් යන එක්කෙනා එක්කෙනා මැරි මැරි වැටෙනවා අපිට පේනවා. ඇයි අපිට ඒ ගැන හිතෙන්නේ නැත්තේ? ලුවඩි සංගරාය පෙන්වන කවියක් වේදාග මහමුදුරෝ අසල් ගේක හොරකම් තිය දවසක කුහුල් සිතින් සිඳින්නේ තම ගේ රැක. සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉඳින්නේ යයි නොසක. අපේ ගෙදෙට අල්ලපු ගෙදර හොරෙක් පැනලා බඩු මුට්ටු පැහැරගෙන හොරකම් කරගෙන ගියෝ හෙට දවසේ අපේ ගෙදෙට පණේ කියලා සැක සහගත සිතින් නිදාගන්නෙත් නැතුව ඇහැරගෙන ඉන්නවලු. ඒත් එක්කෙනා දෙන්න මැරි මැරි යනවා කිසිම සැකක් නැතුව බයක් නැතුව ඉන්නවලු. ඇයි ඒ? අපි ගාව තියෙන කෙලෙස්වල ස්වභාවය තමයි අනිත් අය මැරුණත් මම මැරෙන්නේ නෑ කියන හැඟීමක් අපිට තියෙන්නේ. මේ කෙලෙස්යක ස්වභාවය නුවණින්ම ජීවිතයේ දිනුවා මිසක කිසිම දවසක කිසිම කෙනෙක් මේ හිත කියන දේ කරලා දිනුවේ නැහැ මේ සසරේ. ඉතින් මම මෙතෙන්දී මතක් කළේ මේ ටික බුද්ධෝත්පාද කාලයක් වුණාට සමහර විටක අපේ ජීවිත ගෙවෙන්නේ අබුද්ධෝත්පාද කාලයක විදියට. ඔගොල්ලෝ විශ්වාස තියාගෙන තියන්නේ ධර්මවල මුණුපුරෝ ගැන නම්, දේපොළ වස්තු හරක ගණ ගැන නම්, මේ විශ්වාසය බොහොම පතු විශ්වාසයක්. යමෙක් නිසා ඔගොල්ලෝ ප්‍රමාද වෙනවා නම් ඔගොල්ලෝ තේරුම් ගන්න ඔගොල්ලෝ දුකට වැටුණු දවසට මේ කවුරුවත් දේර ගන්න ඉන්නේ නැහැ. මරණයෙන් පස්සේ පැත්තකින් තබන්න මේ ජීවිතේ, මේ කය අබල දුබල වෙලා වළංගු නැති වෙලා ටික ටික ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙනකොට තමන්ට ගොඩාක් ආදරේ කියනවා නම්, තමන් ගොඩාක් ආදරේ කියනවා නම් ඒ දරුවන්ට කියන්න, පුතේ ඔබට ආදරේ නම් මගේ මහලු බවෙන් ටිකක් අරගෙන මම නිදහස් කරන්න පුළුවන්ද? මේ කයට හරි හිතට හරි අධික දුක් වේදනාවක් දැනුනොත් පුතේ උඹ මගේ දරුවා නම් මට ආදර නම් මේකෙන් ටිකක් ගණන් කියලා දෙන්න. දැන් ඇයි ඕනට වඩා අපි මොඩ වෙන්නේ? හොඳට තේරෙනවා, හොඳට පේනවා අපේ ජීවිත අපි සතුමයි කියලා. ඒ හින්දා මේ පින්වතුන් තමන් තමන්ට පිහිටක් කරගන්න, තමන් ලෝකෙට පිහිටක් කළා, උපකාරයක් කළා, දැන් හැම කෙනාම තමන් තමන්ට පිහිටක් කරගන්න. මේ මුළු ලෝකෙම දුක නැති කරන්න නොයෙක් ක්‍රම අනුගමනය කරනවා. අපිත් ඒ ලෝකයේ අතරේ තවත් එක චරිතයක් වෙලා මිසක ඇත්තටම ජීවිතය ගැන නුවණින් තේරුම් ගන්න ජීවිතයක් අපේ ගොනු වෙලා නැහැ. මම මේ ටික මතක් කළේ අපිට සද්ධර්මයේ වටිනාකම තේරෙන්නේ මේ ජීවිතය යම් පමණක හෝ නිසරු බව දැක්ක කෙනෙකුටයි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසා හෝ මේ ස්වාමීන් වහන්සේලා කියන හින්දා නෙමෙයි, මේ පින්වතුන් මේ පින්වතුන්ගේ ජීවිතයෙන්ම ප්‍රශ්න කළා බලන්න, අහලා බලන්න. අහලා බලලා ඇත්තටම තමන්ට සදාතනිකව මේව පරිහරණය කරන්න පුළුවන් නම් වෙනසක් ඕනේ නැහැ ඉන්න. නමුත් තමන්ට හොඳට තේරෙනවා නුවණින් හිතුවොත් මේ ඔක්කොම නිෂ්ඵලයි කියන එක. ඊගාට මෙතන තියෙන ප්‍රශ්නේ, සසරදී හැමදාම අපිට මේ මට්ටම හරි ලැබෙනවා නම් ඒක කමන්නේ, ඒ දුක නොකිය යුතුයි. තව එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. ඉතින් අද මේ දුක නැති කරන සද්ධර්මයේ තියෙන මේ මොහොත අතහැර ගන්න එපා. අතහැර ගත්තොත් අපිට අර කපුටට වෙච්ච දේවි අලතිනනේ. මම දේශනා කරලා තිනා මේ පින්වතුන්ට කපුටු කතාවනේ. ඒ වුණාට බණ අහනකොට නම් ඇත්ත තමයි කියලා හිතෙනවා. ගියාට පස්සේ ආයෙ කපුටම තමයි වෙනවා. මතකයිද කප්පේ කතාව? ආයෙත් කියන්නම්. අද හැබැයි නිදාගන්න එපා, වෙලාවල් බලන්නත් එපා. මම බොහොම වටිනා බණ ටිකක් තව කියනවා. ක්‍රිකට් මැච් එකක් ගියොත්, නැත්නම් හොඳ චිත්‍රපටයක් ගියොත් පැය පහ හය අපි ඉඳී නේ. අපිට කකුල් කැක්කුමත් නැහැ, උළුව කැක්කුමත් නැහැ, බඩගිනිත් නැහැ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. දුක නැති කරගන්න මේ දහම අහන්න ගියොත් තමයි අපි හරියටම පැයයි බලාපොරොත්තු වෙන්නේ. පැයට වඩා කිව්වොත් කියන්න ඕනොත් ඔළුවක එක්කමයි, කකුල්ක එක්කමයි, තෙහෙට්ටුයි, දුරෙන්දන් ඇවිල්ලා නිදිමතයි, මේ ඔක්කොම ප්‍රශ්න ටික නේ. නමුත් හොඳටම උදේ ඉඳන් රැවෙලා ඇවිල්ලා මහන්සිලා ලංකාවේ තව කොහෙ හරි මැච් එකක් කිව්වොත්, චිත්‍රපටයක් කිව්වොත් මොකුත් මතකද? නැහැ නේ, මතක නැහැ. ඉතින් ඒ නිසා අද විලාප බලන්න එපා. අපහසුයි. අපහසුව දරාගෙන අපිට පුළුවන් නම් මේ දහම අහන්න ආනිසංසය තවත් වැඩි. අද තමයි පැය ඉස්සර එළි වෙනකම් බණ කියලා තියෙනවා. එළි වෙනකම් බණ අහලා තියෙනවා. එහෙම කාල නියමයක් නැහැ. මං කියුවේ මොකද්ද ඉස්සෙල්ලා? කපුට ගැන. ඔන්න ඉස්සර හිමාල කැලේ මහ විශාල සද්දන්ත ඇතෙක් මැරලා හිටියා. ඒ කාලේ දවස් ගානක් එක දිගට වහින විශාල වැස්සක් වැහලා 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 මහ ජල කඳක් මතුවුණා. මතුවලා මේ ජල කඳ කොච්චරද කියනනම් අර ඇත්කුණ පාවෙන්න ගත්තා. මේ ඇත්කුණ පාවෙලා ඇවිල්ලා කෙළිම වැටුණ කාටද? ගංගානම් ගඟට. ගංගානම් ගඟට වැටුණු මේ ඇත්කුණ ගඟේ පාතර ටික ටික ගලාගෙන එනවා. ටිකෙන් ටික හෙමින් ඇත්කුණ ගහගෙන එනවා. දැන් කපුටෙක් කෑමක් හොයාගෙන යනවා. කපුට කියන ස්වභාවයෙන්ම කෑදර සතෙක් නේ. යනකොට ඇත්කුණ දැක්කා. දැකලා ඇත්කුණේ වැහුවා. වහලා කුටින් හැම ඉරලා මස් ටිකක් කෑවා. බොහොම රහයි. පිපාසය ඇති වුණා. ඇති වෙනකොට එහෙම වතුර දාලා ගඟෙන් වතුර ටිකක් දීවා. දැන් මේ කපුටට හිතෙනවා කවර මෝඩෙක් මේ තරම් කණ්ඩ බොන්න තැනක් තියේදී දාලා යයිද? එහෙනම් මන්නම් කරවත් යන්නේ මේකෙම ඉන්නවා කියලා ඔන්න වාසස්ථාන කරගත්ත මොකද්ද? ඇත්කුණ. දැන් කපුට කොහෙවත් යන්නේ නැහැ යන අදහස අතහැරුණා. ඉදිරියලා යන අදහස අතහැරුණා. අර කවර මෝඩෙක් මේක දාලා යයිද? මම නම් නතර වෙනවා කියපු අදහසත් එක්කම. දැන් කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. මස් කනවා, වතුර බොනවා. කපුට ඇත්කුණේ වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඇත්කුණ ටිකින් ටික හෙමින් කෙමින් කෙමින් පාතට ගලාගෙන එනවා. පාතට ගලා ගහගෙන එනකොට මේ ඇත්කුණ ඇවිල්ලා වැටෙන මොහොතේ රැල්ලට හසු වෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරි තරම් දුරට ගියා. දැන් මේ ඇත්කුණ ඉතින් හැමදාම තියෙන එකක් නෙමෙයි. යටින් මාළු කාලා ලුණු වතුරට දියවිලා ඔන්න ඇත්කුණ ඉවර වෙන්න ගත්තා. දැන් පොඩි හංකෑලි ටිකක් විතරයි තියෙන්නේ. මේක තමයි මේ ඉලිලා ඉන්නේ. දැන් කපුටට තේරුණා දැන් නම් හැමදාම ඉන්න පුළුවන් කම නැහැ. බේරිලා යන්න ඕනේ කියලා හිතුණා. හිතලා අර හංකෑල්ල අතහැරලා හතට නැග්ගා. පියාඹලා උතුරු පැත්තට දකුණු පැත්ත හතර දිශාවටම ගියා. ගොඩ බිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න එනකොට ඒ හංකැලත් මාළු කාලා. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනකුත් නැහැ. දෙපැත්තෙන්ම පිරිහිච්ච මේ කපුට මොකද උනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුණා. වැටෙනකොටම ඒ සාගරේ ඉන්නවා සැඩ මත්සයෝ. උන් කොටලා මේ කපුටව කෑලි කෑලි වලට කඩලා ගත්ත විනාශකෙක්. ඉතින් හිමාලයේ හිත දිනු කරපු ඍෂිවරයෙක් උඩින් යනවා මනුෂ්‍යපතේකට ලුණු බල හොයාගෙන. යනකොට දැක්ක මුහුදු මැද කපුටු තතු වර්ගයක් තියෙනවා. මම කල්පනා කරනවා සත්‍යකුට මෙච්චර දුර එන්න බෑ. ගොඩබිම තියන් තට්ටක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නෑ. කොහොමද මේක ආවේ කියලා දිවසින් ආවර්ජන කරලා බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නේ මේ කපුට ඇත්කුණේ වහන විදිහට නේද කියලා ඔය කතාව උපමා කළා බණ කියලා. එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අතහැරලා ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ තරම් සංවේගයක් ඇති කරගෙන ජීවිතය ගැන. ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ගියා කියලා පෙන්වන එදා නිවන් මඟ තිබුණේ නැහැ කියලා පෙන්වනවා. දැන් පින්වතුනි අපිත් ඔය ටිකම කරනවා. ඇත්කුණ වගේ මොකද්ද අපිට ජීවිතේ ජීවත් කරන්න ලැබුණ මේ වටපිටාව, ගෙවල් දරවල් ඉඩ කඩම් තියෙනවනම් යටත් ප්‍රවේශයේ මේ තමන්ට ලැබුණ ශරීරය තියෙනවනම් මේ ටික දැන් ඇත්කුණ වගේ. දැන් කපුට ඇත්කුණේ වහලා මස් කෑවට වරදක් නැහැ. මස් කාලා නිතරම මේකින් බේරිලා යන බලාපොරොත්තු මස් කාල මූදට වැටෙන්න කිට්ටිනකුණුත් මස් කාල මූදට වැටෙන්න කිට්ටුව හරි අතහැරලා ගියාන ප්‍රශ්නයක් නේද? නමුත් කපුට ඇත්කුණේ වහලා මේ වගේ තන කවර මෝඩෙක් නන්දාලේ අයිද කියලා හිතුවානේ. ඒ හිතීමත් එක්කම එයාට මිදීමේ අතහැරුණේ. ඒ වගේ කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි, ඇත්කුණා වගේ තමයි මේ දේපොළ වස්තු මේ මගේකෙන් ජීවිතේ. කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි දැන් මගේ ගෙදර, මගේ දරුවා, මගේ දුව, මගේ පුතා මේ මම කියලා බදාගෙනම ඉන්නේ දැන්. ඈ දැන් මිදෙන අදහසක් මුකුත් නැහැ කාටවත්. දැන් කපුට ඇත්කුනේ වැහුවට ඇත්කුණා නතර වෙලාද? ඇත්කුණ නතර වෙලා නැහැ. දැන් මේවා මගේ කියලා තණ්හාවෙන් අල්ලගෙන හිටියද ජීවිතේ නතර වෙලා නැහැ. ටිකෙන් ටික හැමෙන් මේ ජීවිතය පහතට ගලාගෙන යනවා. මේ කොච්චර දුර යනවද? ගිය කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරට යනවා. ඈ ගිහිල්ලා ඔන්න කිසියම් දෙයක් කරගන්න බැරි ශරීරයේ අබල දුබල වෙලා සිහි යෙ නැති වටපිටාව තන දක්වාම ගියාම බොහෝ දෙනෙකුට හිතෙනවා ඇත්තටම ජීවිතය අනිත්‍යයි නේද? ඈ මේක වැඩක් නෑ නේද, નિસરුයි නේද කියලා හිතෙනවා. එදාට යන්න එන්න තරක් නෑ. අර හතර දිසාවේ ගොඩබිම පේන්නේ නෑ වගේ, බණ අහන්න බෑ, කන ඇහෙන්නේ නෑ, පන්සලකට යන්න බෑ, අතපය වළංගු නෑ, දහම තේරුම් ගන්න බෑ, මතකෙ අඩුයි. ඈ එතකොට මේ වගේ එහෙම පැත්තක්ම පිරහෙලා විමුක්තිය පැත්ත සම්පූර්ණ හැරිලා ඉන්දස්සේ මම කියලා මගේ කියලා හිතාගෙන හිටපු මේ භෞතික දේත් අතහැරෙනවා. අපිට විමුක්තිය අතහැරෙනවා. දෙපැත්තෙන්ම අතහැරුණා අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. ඈ ඒ සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. මේ සංසාර සාගරයේ ඉන්නවා ජරා මරණ කියන සැඩ මත්සයෝ. ඒවට හසු වෙලා ජීවිතය සුණු විසුණු වෙලා යනවා. දරුවෝ මැරිලා අඬනවා පොප්පිය අත්ගගහ. ඒත් කිසිම ගාණක් නැහැ. මට මතකයි අර සුනාමියට එක පවුලක අම්මයි තාත්තයි දෙන්න විතරයි හිටපු දරුවෝ 6 දෙනෙක්ම 6 දෙනාම දෙවි. අඬනවා විලාපති මට මුකුත් එපා එක දරුවෙක් ඉතුරු වුණා නම් ඇති කියලා අඬනවා. තේරුම් ගන්න මේ සසර. ඔගොල්ලෝ ඔක්කොම ඉන්නේ මේ සසරේ. ඔහොම අඬපු අර ලූණ තරම් ඇති. ඒත් දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ වගේ අපි ඉන්නේ. නේද මම මේ බාහිර කරුණු ටික කිව්වා ඇති නම් මම දහමෙන් ටිකක් කියන්නම් ඈ. ඉතින් මේ ටික මම කිව්වේ යථාර්ථය මෙබඳු වුණාට අවිද්‍යාවෙන් ගහුණු මේ ලෝකයට මේක තෝරගන්න බැරි වෙලා. අපිත් දුවන්නම් වාලේ ඔහේ දුවනවා නම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතලා බලලා නොනින් කටයුතු කරන්නේ. බොහෝම දිනෙක මෙතරම ඉපදිලා සසරේ මෙතරම දුවන අය එබඳු ලෝකයේ අතරින් පරතරක් වහන්න බොහෝම කලාතුරකින්. මේ පින්වතුන්ට පුළුවන් නම් මේ බුද්ධෝත්පාද කාලේ සසර පරතරක් දකින්න මානසික මට්ටමක් ඇති කරගන්න මේ ලැබපු ජීවිතයේ හිස් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ වගේ අය. ඉතින් සසර මෙන්න මේ තරම් දුක්සහගතයි. මේ දුක්සහගත සසරෙන් අපි මිදෙන්න අපි උත්සාහවත් වෙනවා හැමෝම. නමුත් උත්සාහවත් වුණාට දුකෙන් මිදෙන්න බැරි වුණා. අදත් බඩගින්න පිපාසු ලෝකකුන් කකුල්කකුන් අතපයි මේ වේදනා දුක් තියෙනනේ. තියෙනවා. හිත අමනාපකම් ඈ ප්‍රියංගෙන් වෙන්වීම මහලු බව මරණ මේ දුක් තියෙනනේ. ඉතින් මුළු ජීවිතේ පුරාවටම දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් අපිට දුක නැති කරගන්න බැරි වුණා. ඇයි ඒ බැරි වුනේ? මංක දුක නැති කරන්න කියලා අපි මොකක් හරි කළා මිසක මොකක්ද දුක නැති කරන්න කළේ කියලා හොයලා නෙමෙයි කරන්නේ. වහින වෙලාවට මේ වහලේ හිල් වෙලා තෙමෙනවා කියන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා තෙමෙනවා. අවශ්‍යතාවයකුත් තියෙනවා නොතෙමෙන්න ඕනේ. හරි. දැන් නොතෙමි තෙමෙන එකයි ප්‍රශ්නේ. නොතෙමි ඉන්න ඕනේ. නොතෙමි ඉන්න නම් දන්නවා අපි උත්තරේ දන්නවා මොකද්ද? වහල් හිල් වෙලා ඒක වහන්න ඕනේ. දැන් හිල් වෙලා තියෙන කොහෙද කියලා බලන්න. දැන් වහල් වහන්න ඕනේ කියලා නේ උත්තරය આવી. ඉතින් අපි දැන් මේ හරිය තෙමෙන්නේ කොහේ හරි වහනවා වහල්. අර කාමරේ හැදින් තියෙන ඔලු කැටයක් ගිහින්. හරි දෙති නොතෙමි ඉන්න පුළුවන්. කවුරු හරි ඇහුවොත් බලන්නකෝ. දැන් අපි කියනවා බලන්නකෝ මේ ගේ තෙමෙනවා මෙච්චර වහලෙත් ඇහුවානේ. කියලා කියන නමුත් එමෙනවා. ඕකයි හැමදාම කරන්නේ. නමුත් නොතෙමේ ඉන්නනම් වහලේ හිල්ලේ චේතන වහන්න ඕනේ. හිල්ලේ චේතන වහන්න ඕනේ කියලා මේ වහලේ වහන්න ඕනේ හොයන්න ඕනේ. ඒක වහන්න ඉස්සෙල්ලා කොතනද හිල්ලලා තියෙන්නේ කියන එක හොයන්න වෙනවා. නේද? ඒ වගේ දුක නැති වෙන ඉස්සෙල්ලා දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. අපේ ජීවිතේ දුක එන්නේ කොහොමද කියලා බලන්න. ඒක මම බොහෝම සරල උපමාවකින් කියන්නම්. ඈ චතුරාර්ය සත්‍යය අපි අහලා තියෙන දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ වචන ටික ඔක්කොම ටික දන්නවනේ අපි. දන්නවා. එඳ වචන වලයි කියන්න දෙයක් නැහැ. අර්ථය නැත්තේ අපේ ජීවිතේ. මං උපමාවකින් කියනවා. මේ උපමාව කිව්වහම ටිකක් තේරෙයි. මෝඩ බවව තේරෙයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. මේ පින්වතුන් ගාව තියනවා කියලා හිතන්න, මේගොල්ලන්ට හම්බුණා කියලා හිතන්න, වටිනා මැණික කෝටි ගණනක් විතර වටිනවා දැන් මේ මැණික. ඔන්න මැණිකක් කියලා දකිනකොට වටිනාකමක් එනවා අපිට. දැන් වටිනාකම තියෙන කෝටි ගණනක්. දැන් කෝටි ගණනක වටිනා මැණිකක් හම්බුනහම මේකට කැමැත්ත ඇති කරගන්න ඕනේ නැහැ. ඇති වෙනවා. වටිනාකම දැක්කහම ඉබේම මේකට කැමති. කවුරු කැමති නැද්ද කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බුනහම මේකට කැමති වෙන්නේ නැද්ද? කැමති. උන දැන් කැමති වුනහම ඒක අපි උරුම කරගන්නවා, මගේ කරගන්නවා, කාටවත් දෙන්නවට කාටවත් දෙන්න තව කවුරුත් ගන්නවට කැමති නැහැ. ඒක මගේ කරගන්නවා. දැන් කැමැත්තට කියන තණ්හාව, තණ්හාපත්‍ය උපාදාන. මගේ කරගන්න දෙඩිය ගන්නවා. ගත්තාම මගේ වෙච්ච දෙහම වහම දැඩි මසුරුකම ඇති වෙනවා. අනුන්ගේ එකකට තියෙන කැමැත්තට වඩා බලවත් කැමැත්ත. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනවා. දැන් ගෙනල්ලා කබඩ් එකක් දානවා. දැම්මම නෑ 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 හොරෙක්වත් දන්නොත් කිලිම කබඩ් එකක වගේ තැනක් තමයි අරින්නේ. දැන් හිතමයි කියන්නේ. එපාර එකකින් අරගෙන දැන් ඉතින් මෙට්ටියට හංගයි. දැන් මෙට්ටියටත් බලන්න පුළුවන්. ඔය උපාත කම්මලන මිරිස් මුට්ටි වලත් හංගනවා ගෙවල් වල. දැන් දැන් වල හාල් එකෙත් හංගනවා. ඔය වගේ. ඉතින් ඔහොම දැන් ගියේ ඉඩ මදි හංගන්න. එහෙම වෙනවනේ. වෙන්නේ නැද්ද? වෙනවා වෙනවා. එතකොට දැන් මේක රකින්න ගෙදර මෙතන වටිනා වස්තුවක් තිබුණොත් හැකියාව ඇති මට්ටමට තුවක්කුව ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ළඟ තියා ගන්නවා. කඩුවක් කිනසක් ගන්න පුළුවන් කෙනා කඩුවක් කිනසක් ළඟ තියා ගන්නවා. එහෙම නැති කෙනා ලීයක් පොල්ලක් දණ්ඩක් හරි ළඟ තියා ගන්නවා. දැන් මේ මැණික ගන්න කවුරු හරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කඩු කේසෙ තියෙන කෙනා කපන්න කොටන්නේ නැද්ද? කොටනවා. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන්නේ නැද්ද? ගහනවා. දැන් බලන්න පුද්ගලයා රළු වෙලා තියෙන්නේ, පරුෂ වෙලා තියෙන්නේ, දැඩි වෙලා තියෙන්නේ ඉබේම. නරක වචන, අපුරු වචන කියලා බැනලා මේක බේර ගන්න පුළුවන් බයි නැද්ද? බැනලා හැබේර ගන්නවා. ඔන්න දැන් මේව දැන් ඉබේම වෙලා. දැක්කේ මැණිකක් කියලා විතරයි වටිනාකමාව ඉබේමයි, වටිනවා වුණාම කැමැත්තාව ඉබේමයි, කැමති වුණාම ඒක මගේ උනේ ඉබේමයි, මගේ වුණාම ඒක ආරක්ෂා කරන්න මට්ටමට ආවේ ඉබේමයි, ආරක්ෂා කරන්න වුණාම දඬු මුගුරු ගන්න උනේ ඉබේමයි. දායි දඬු මුගුරු අරගෙන යමක් ආරක්ෂා කරන පුද්ගලයා රළු වෙලා තියෙන ඉබේමයි දැන්. මේක වෙලා. ওই ලස්සනට උදාහරණ ඔය ටික පෙන්වනවා. දීඝනිකායේ තියෙන මහා නිදාන කියලා සූත්‍රය මේ මම මේ පෙන්වන පෙළ ඔහොමම තියෙනවා. මහා නිදාන කියන සූත්‍රය. ඒක බලන්න. එතකොට එකම වේදනාව නිසා මෙලොවත් දුක් විඳින හැටි, පරලොවත් දුක් විඳින හැටි බුදුහාමුදුරේ දේශනා කරනවා. දැන් තාතෝ කියන වචන, නපුරු වචන, නරක වචන කතා කරන හැටි දින තන දක්වා මොනවා අසල් වෙලා. දැන් මේ තරම් රකින්න වටිනාකම රකින්න මේ මැණික නැති වුණොත් මක් වෙයිද? දුකක් එන්නේ නැද්ද? එනවා. පපුවේ අද්දගහනන මට්ටමේ දුකක් එන්නේ නැති වෙයිද? එයි. සිහි නැති වෙන කලන්තය හැදෙන බවට පත් වෙන්නේ නැති වෙයිද? වෙයි. ඈ වටිනාකමේ හැටියට. ඔන්න දැන් රකින්න දේ මෙලොවම නැති වුණොත් එකත් මහා දුක. මේක රකින්නත් වෙහසක් දරනවා. නිදහසේ කෑම කන්න බෑ, නිදහසේ ගමනක් බිමනක් යන්න බෑ, නිදහසේ නිදා ගන්න බෑ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බෑ. අල්ලපු ගෙදර කෙනා අවශ්‍යයි, එයාට යන්න දෙන්නේ නැහැ කාමරේ පැත්තට. ඒ වගේ හැම සැකයි. ඒ දුකත් පැත්තකින් තබන්න. දැන් මේ ගොඩාක් ආසාවෙන් රකින්න දේ තිබුණොත් නැති වුණොත් මෙලොවම දුකයි, තිබුණොත් මේ දේ තියේදී තමයි මැරෙන්න වෙනවා. එතකොට මේ තරම් වටිනා දෙයකට ආසාවෙන් මැරුණහම ඊට පස්සේ මොකද වෙන්නේ? මහා පෙරේත තඩිය කියලා උපදින්න වෙනවා. ඊට පස්සේ මේක ආරක්ෂා කරන දේ තිබුණොත් පරලෝ දුක, නැති වුණොත් මෙලොවම දුක. එහෙනම් දැන් දුකෙන් බේරෙන ක්‍රමයක් නැහැ. මේ දේ තිබීම නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ, නැති බව නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ. ඇති බව සහ නැති බව කියන දෙකෙන්ම අපේ ජීවිතයට එනවා දුක. අර අර මේ දේ රකින්න දරන වෙහෙස පැත්තකින් තබලම සමස්තයක් වශයෙන් අන්තිම දේ යථාර්ථයේ මොකද්ද? මේ අපි නොදන්න වුණාට දුක නෙමෙයිද රැකලා තියෙන්නේ? පළංගැටිය කැමති ආලෝකයට, පහන්දල්ලට. පහන්දල්ල කියන්නේ දුක. ඒත් ඒ සතා දන්නේ මම කැමතිලා තියෙන්නේ දුකට නේද එහෙනම් කියලා. ඒක ගලප ගන්න බෑ. තිරසංගත සතා පළංගැටිය පහන්දල්ලට කැමති, ආලෝකයට කැමති. කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දල්ලට පයින්නවා. පයින්නකොට පිච්චෙන දුක එනවා. නමුත් එයාගෙන් අහුවොත් එයාවත් කැමති නෑ දුකට. එයා කැමති නෑ දුකට, එයාත් කැමති පහන්දල්ලට. නමුත් පහන්දල්ල කියන්නේ දුක. එහෙනම් මං කැමතිලා තියෙන දුකට නේද කියලා දන්නේ. අපි කැමති නෑ දුකට, අපි කැමති මැණිකට. නමුත් මැණික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නේ දුක. එහෙනම් අපි කැමතිලා තියෙන දුක නේද? මේ ටික ගලප ගන්න බෑ. අපි කැමති නෑ දුකට. මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දුක කියන එක. දුක කියන එක ඇති බව නිසාත් නැති බව නිසාත් දුක එනවා. දුක කියන එක උපන්නට පස්සේ දුකේ නැති බව අපිට සැපක් වෙන්නේ නැහැ. දුකේ නැති බව දුකක් වෙන්නේ. අපිට දරුවෙක් මුණුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසේ ඉඳලා මහ විශාල දුකක් විඳිය අපි. එහි වගේ දුක් විඳලා අපි මේ දරුවා ඇති දෙඩි කළොත් මේ දරුවා නැති වුණා කියලා ඒ දුක අපිට නැති වෙන්නේ. ඊට වඩා වැඩි දුකක් උපදිනවා මිසක්. නැති වුණා කියලා දුක කියපේක නැති වෙන්නේ නැහැ, වැඩි වෙනවා විතරයි. නේ? ඒ වගේ දුක කියපේක ඇති බවත් නැති බවත් දෙකම දුක. බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක. දුකට දුක කියන තැන දක්වා ගලාගෙන අපි ඉබේම අපිට දුකව නෙමෙයි, දුක කියපු තැන ඇති වෙන ධර්මතාවයක් ලැබුණා. පුද්ගලයෙක් කළා නෙමෙයි, අනාත්මයි කියන්නේ ඒකයි. එකින් එක පිරෙන සිද්ධියක් තිබුණා. වටිනා මැණිකක් කියලා විතරයි දැක්කේ. નિરાයාසයෙන් ඒ ධර්මතාවයේ මැණික කියලා දකින්නකොට වටිනාකම කියන එක ආවේ નિરાයාසයෙන්. වටිනවා කියනකොට වටින දෙයට කැමැත්ත ආවේ નિરાයාසයෙන් ඉබේම. කැමති දේ මගේ උනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන උනේ ඉබේම. ආරක්ෂා කරන දේ කරන්න දඬු මුගුරු ගන්නවායි කියන එක උනේ ඉබේම. දඬු මුගුරු අරගෙන ආරක්ෂා කරන දෙයක ඇති බව සහ නැති බව කියන දෙකම දුක එනවායි කියන ධර්මතාවය ඉබේම. ඔන්න දැන් මේ මැණික ඇති බව හෝ නැති බව නිසා දුකක් එනවනම් මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කැම කාලා පුළුවන්ද? බෑ. ප්‍රියමනාප චිත්‍රපටිය බලලා පුළුවන්ද? දැන් දුක නැති වෙනනේ මේ කරන්නේ. ඈ? එහෙනම් බොහොම සුඛෝභෝගී ගියක් දුරක් හදාගන්න පුළුවන්ද? දැන් මේ මැණික නැති මම උපමාවක් කියන්නේ. මේ මැණික ඇති බව හෝ නැති බව නිසා දුක් වෙනවයි කියන දේ වෙන්න ඒ තුල ගලාගාපු සිද්ධියක් තිබුණා නම් මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කළ පුළුවන්ද? බැ. දැන් මේ වගේ මැණික් 100,000ක් අපිට තිබ්බොත් ආරක්ෂා කරන්න මේ වගේ වටිනා දේවල් 100,000ක් විතර අපේ ජීවිතේ තිබුණොත් අපේ කෙලෙස් සහගත මනස නිසා අපිට පේන්නේ හිතන්න ලේසි දුකක් නෙමෙයි අපි විඳින ඇත්ත කියලා. විඳින්න එච්චරට ආයාසයක් නෙමෙයි. ඔන්න දැන් දැක්කා මේ මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලෙකදී මේ මනුස්සයා මේ මැණික විකුණන්න අරගෙන යනවා. ගිහිල්ලා කඩේකට ගිහිල්ලා වික්කහම මේ කඩේ හොඳලා කියන අයියෝ මේක මේ වීදුරු ගලක් නේ කියනවා. ඉතින් සැකයි කඩේ මනුස්සයාට දැන්නා අල්ලා ගෙදරට කඩේට අරගෙන යනවා. ඒකනොත් කියන වීදුරු ගලක්. දැන් වීදුරු ගලක් කියලා දකිනකොටම අර වටිනාකමට මොකද උනේ? අඩු වුණා. අඩු කළාද? අඩු වුණා. වටිනාකම අඩු වෙනකොට කැමැත්ත ඉබේමයි අඩු වෙන්නේ. දැන් මගේ කියලා උරුම කරගන්න බව ඉබේමයි අඩු වෙන්නේ. දැන් අර වෙනද වගේ හංගනවා දර වගේ කියනවා. නෑ ආරක්ෂාව ඉබේමයි අඩු වෙන්නේ. දැන් මේ වීදුරු ගල රහක ඉන්න කඩු කිනිසි පොළු ගන්නවද අතට? නෑ. දැන් නොවටිනව වෙනකොට ආරක්ෂාව නැති වෙනකොට පුද්ගල නිවිච්ච කෙනෙක් සිහිල් වෙච්ච කෙනෙකුනේ ඉබේම.
දැන් මේ වීදුරු කළ නැතිවීමෙන් පපුව අද්දගහ විලාප දෙන දුකක් ඇයිද අපිට? නෑ. තිබීම නිසා පෙරේතෙක් වෙයිද? නෑ. එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරු කළ හැටියට දකින්න බැරි වෙලා වෙන කෙනෙක් බොරුවට අපිට රවට්ටලා මැණිකක් කියලා දුන්නේ. මැණිකක් කියලා බලපු කම නිසා වීදුරු ගල මැණිකක් කියලා දැකපු කම නිසා දුක කියන තැන දක්වාම ගලාගෙන ඇවිල්ලා ඉබේම වීදුරු ගල හැටියට දැක්කහම ඇත්ත ඇති හැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි නේ. එතකොට දැන් අපිට අපි දැක්කා වර්ධවා දැක්කහම වෙච්ච දේ නිවර්දිව දැක්කහම විදුරුගල කැට දැක්කහම දුක නැති වෙච්ච හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකෙද මැණික් වගේ වටිනාකමක් තියෙනවා. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපොළ වස්තුව හරක බණකල දැන් මේ බොහෝම වටිනාකමෙන් දකින්නේ ලෝකෙ. දැන් වටිනාකම නිසා තණ්හාව කියන කැතිලා තියෙන මේ හැම දෙයකටම ඉබේම තණ්හ නිසා ආරක්ෂා මේ මගේ වෙලා තියෙන ඉබේම මගේ කරගත්ත දේ ආරක්ෂා කරන්න ඉබේම. දැන් ආරක්ෂා කරන දඬු මුගුරු පොළු ගන්නේද ගන්නවා. දැන් අපි රළු වෙලා තියෙන්නේ දැඩි පරුෂ වෙලා තියෙන ඉබේම. දැන් මුන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකින්නවා නම් දඬු මුගුරු අරගෙන මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා කියන දෙකෙම දුක විඳ වෙනවා. ඒ වගේ බොහොම ආශාවෙන් රකින්න නම් මේක දකින්න මේක නැති වුණොත් මෙලොවම දුක් විඳින්න වෙනවා. මේක තිබුණොත් පරලොව දුක් විඳින්න වෙනවා. මේ ශරීරය. දැන් මේ දුකට අපි මේ එහෙනම් දුකට නේද තණ්හ කරන්න කියලා අපි දන්නේ. අපි ආසයි සල්ලිවලට සල්ලි කියන දුකක් කියලා අපි දන්නේ. පළඟටිය වගේ. අපි ආසයි මේ ජීවිතේට. ජීවිතේ කියන දුකක් කියලා දන්නේ. ඉතින් මෙතනින් හොන්න එක දෙයක් හිතා ගන්න. අපේ දැක්ම මේ විදිහට තියෙද්දී මැණිකක් කියලා දකෙද්දී අපිට කවදා දුක කියන එක නැති කරන වෙන ක්‍රම නැහැ. අනිවාර්යෙන් මේ දුක විඳින්න වෙනවාමයි. මොකද දුක කියන එක එන සිද්ධියක් තියෙනවා. ඒකයි තණ්හාව නිසා දුක එනවායි කියලා බුදුහන්සේ පෙන්වන්නේ ওই නිසයි. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ මොකද මේ ළඟම කරුණ පෙන්වන්නේ. අපි නිකම්ට කියන මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුකක් වෙනවනේ. මේ දුකට හේතුව මේ මැණිකට තියෙන කැමැත්තනේ තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා. මැණික තිබුණත් නොතිබුණත් අපිට එන්න දුක නැති වෙනවා. තණ්හාව නැති වුණොත් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක නැති කරන මඟ කියලා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් මෙතන තණ්හාව ඇති වුණේ මැණිකක් කියලා දැකපු එකනේ. එහෙනම් සම්මා දිට්ඨිය වීදුරුගල කියලා දකින්න. නිවැරදිව දකින්න දකින්නකොට තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වෙනවා, දුක නැති වෙනවා කියලා ඒකයි මාර්ගය එතනින් තමයි. ඈ ඒ වගේ දැන් අපිට බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකයට මේක මැණික් වගේ නিত্য සැප ආත්ම කියලායි පේන්නේ. පේන හින්දායි කැමැත්ත. ඒ හින්දායි මගේ කරගෙන තියෙන්නේ. ඒ හින්දායි ආරක්ෂා කරන්නේ. ඒ හින්දායි දඬු මුගුරු ගන්න. ඒ නිසා දුක ගලාගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර වීදුරු ගල මැණික වීදුරු ගලක් බව පෙන්වපු වෙළඳ මහත්තයාගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්. මේක දකින්න සම්මා දිට්ඨි. දුක් උදේ දුක හැටියට, අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට, අනාත්ම උදේ අනාත්ම හැටියට දකින්න සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. වැරදි දැකීම හා නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානවා. දැන් මම මොකද වෙන්නේ මේ ගල? යට යනවා. එක්කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පා වෙනවා. යට නොයාවා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනාවකුත් දැක්මකුත් තියෙනවා. කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ, උඩ පා වෙන්නේ නැහැ, යට යනවා. උඩ පා වෙන්න එපා යට යාවා කියලා හිතනවා. දැක්මකුත් ප්‍රාර්ථනාවකුත් තියෙනවා. දැන් එකම සිද්ධි ආරම්භයක් වෙනු ප්‍රාර්ථනා දෙකක් වෙනවා. දැන් හොඳට බලන්න මේ ගල උඩපා වේවා යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරපු මිනිසයෙක් තරහටද මේ ගල යට ගියේ? නෑ. එහෙනම් මේ ගල යට යාවා උඩපා නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු මිනිසයට අනුග්‍රහ පිණිසද ගියේ? නෑ. සිදුවෙන සිද්ධියක් තිබුණා. ලෝකේ ධර්මතාවයක් මේ බර සහගත ගල නිබර වූ ජලයට දැමම යට යනවා කියන යථාර්ථයක් තිබුණා. ඒ සිදුවෙන සිද්ධියට පටහැනිව කරපු ප්‍රාර්ථනාව දැක්මට කියන මිච්ඡා කියලා, වැරදි කියලා. ඒ සිදුවෙන සිද්ධියට අනුව හිතපේකට කියන සම්මා කියලා, නිවැරදි කියලා. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා උනේ එහෙම. නමුත් දෙකම දිට්ඨිය. සම්මා දිට්ඨි හෝ මිච්ඡා දිට්ඨි කියන දෙකම සිදුවෙන සිද්ධිය නෙමෙයි. සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය කියලා අපිට පෙන්වපු සිද්ධිය අපිට ප්‍රයෝගික කරගෙන සිදුවෙන සිද්ධිය බවට පත් කරගන්න පුළුවන් අපේ ජීවිතය. මිත්‍යා දිට්ඨිය කිව්වොත් අකුසල්, සම්මා දිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහි කළා යම් දවසක වෙන සිද්ධිය ජීවිතය බවට පත් කළොත් ඒ සිද්ධියට කුසල අකුසල කතාවක් නැහැ. ඒක ධර්මතාවයක්. මම මෙතෙන්දි මතක් කළේ සම්මා දිට්ඨි මිත්‍යා දිට්ඨි කියන වචනේ. ඒ වගේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා පවතිනවන යම් ධර්මතාවයක් ඒ ඌ ධර්මතාවය ඌ විදිහට දැක්කොත් අපි මේකට කියනවා දැකීම නිවැරදි සම්මාදිට්ඨි. එහෙම දැක්කහම තණ්හාව නැහැ. තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේ පින්වතුන් මිනිස්සෙක් හැටියට විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මෙන්න මේ ටිකවත් තියෙන්න ඕනේ අපිට. මුළු ලෝකයේම දකින්නේ දුකට හේතුව බාහිරෙන් භෞතික දේින්. ජීපල වස්තුව නැති වුණොත්, ජවල දුරවල නැති වුණොත්, හරක බාන නැති වුණොත් තමයි දුක විඳින්න වෙන්නේ, දුක එන්නේ කියලා දකින්නේ. දුක නැතිවීම දකින්නේ ගෙයක් දොරක් හදාගත්තොත්, හරක බාන හිටියොත්, මිල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අබෞද්ධ ලෝකයා දකින්නේ. ඉතින් මුළු ලෝකෙම දැන් දුක නැති කරන ප්‍රතිපදාවක් කැහැසිරෙනවා. දුක නැති වෙන ගෙවල් හදනවා, දුක නැති වෙන දරුවෝ හදනවා, දුක නැති වෙන මිල මුදල් එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞද්ධය හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කරුවත් පුළුවන් කමක් නැහැ. දුක ඇති වෙන විදිහට නම් අපි ජීවත් වෙලා තියෙන දුක ඇති වෙනවා. තණ්හාව නැතිව දුක නැති වෙනා කියලා ඕනම මම පෙන්වපු දර්ශනය හොඳට මතක තියාගන්න. කිසිම බෞද්ධ කිසිම කෙනෙක් කවදාවත් දුක නැතුව ඉන්න කියලා ගෙවල් දරවල හැදුවේ නැහැ. රස්සාවල් කෙරුවේ නැහැ. මිල මුදල් එකතු කෙරුවේ නැහැ. කිසිම බෞද්ධයෙක්. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගේ යුතුයකම් ටික කරන්න රස්සාවක් කළා. ගෙවල් දරවල හැදුවා. මිල මුදල් එකතු කළා. ඒ ගෙවි ලැබපු ජීවිතේ ජීවත් කරන්න යුතුයකම් කියන ටික කරන්න මිසක දුක නැතු වෙන නෙමෙයි. දර්ශනයක් තිබුණා බෞද්ධයෙකුට. ඒ හින්දා එයා රස්සාව ජීවිතය කරගත්තේ නැහැ. ජීවිතේ රස්සාව කරගත්තේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අර කාණු හොදන මිනිස්සයාගේ දේ වෙලා තියෙනනේ. දන්නවද කාණු හොදන මිනිස්සට මොකද වෙලා තියෙන්නේ කියලා? එක්තරා මිනිස්සේ කාණු හොදනවා. ඇහුවලු මොකක් නිසාද ඔයා කරන්නේ? ජීවත් වෙන්න මහත්වෙම එක කරන්න කිව්වා. ඈ ඒ කාණු හොදන්නේ ජීවත් වෙන්න කිව්වා. ඉතින් තව ටිකක් කතා කර කර බලනකොට මම කියවලු ඇයි කොහොමද ඔයගේ ජීවිතය ගෙවෙන්නේ? මහත්තු මම උදේ පාන්දර එනවා මේ පැත්තේ තියෙන මේ කවුන්ටර් එක හොදගෙන හොදගෙන මෙහෙම යනවා. අනිත් පැත්තෙන් ওই කවුන්ටර් එක හොදලා ওই ටිකට එනකොට හවස වෙනවා. හවස ගෙදර යනවා. මම ඊට පස්සේ ගෙදර ගිහිල්ලා හෙට දවසේදී අනිත් කවුන්ටර් එක හොදන හැටි හොදන ක්‍රමය මම හිතනවා. හිතලා ආයෙම හොදව දෙට එනවා. එතකොට දැන් මේ මිනිස්යාගේ ජීවිතය වෙලා තියෙන මොකද්ද? දවල් කාලේ කයින් කානුව හොදලා රැට හිතෙන් කානුව හොදලා අන්තිමට ජීවත් වෙන්න කානුව හොදපු මිනිසයා කානුව හොදන්න ජීවත් වෙනවා. මේ ජීවිතේ මොනවද ඉතුරු? කානුව හොදන්න මිනිස්සේ කානුව හොදන්න ජීවත් වෙනවා. අන්තිමට වෙලා තියෙන ඔච්චරයි. නැයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරන්න කානුව හදුවට කමන්නේ. ජීවත් වෙන්න ඕනේ ධමක අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්න නම්. එතකොට මෙයාට ඉඩක් තියෙනවා. ඉඩක් ගන්නවා, හදා ගන්නවා. ඇයි? කයෙන් කානු හොදලා නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සේ ජීවිතේ මේ දුකෙන් මිදෙන පැත්තට හදා ගන්න රෑ ටික හරි. එහා ඒ ටිකේ නුකන් හොදන්නේ නේ. නමුත් දැන් අපිට වෙලා තියෙන දේ බලන්න. රස්සාවක් අපි කරයි. ඇයි? මේක කෙරුවේ නැත්නම් ජීවත් වෙන විදිහක් නෑ. ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි දන්නේම නැතුව ජීවිතයේ තියෙන රසාර කළා. උදේම වැඩට යනවා, හවස වෙනකම් ඉන්නවා, රැයට නිදා ගන්න ටික ඒකනම් කරන්නේ. ජීවත් වෙන රස්සාව කරන්න, රස්සාව කියන්නේ රස්සාව කරන් ජීවත් වෙන. දෙකම වෙලා නම් අපිට බෞද්ධ කියන්න බෑ. කිව්වේ හැකි. ඒ අර්ථයේ සුදුසු නෑ අපි. අර්ථයේ තියෙන තැන නෑ අපි. කියන්න පුළුවන් වචන, කතා කරන්න පුළුවන්. රහත් කියලා කියන්න බැරි අපිට. වචන කියන්නේ හැකි. නමුත් ඒ දේ නෑ අපිට එතකොට. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න, හොඳට එක දෙයක් තේරුම් කරගන්න. මේ සද්ධර්මයේ මේ දුක අපේ ජීවිතේට ඇති වෙච්ච හැටි අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දායි මේ තාක් අති දීර්ඝ සංසාර ගමන කාලේ අද දවසේදී පෙර පිනකට මේ ටික හරි අහන්න හරි ලැබුණේ. ලෝකයේ අපි මේ බණ අහලා හින්දා මේ ටිකවත් දන්නේ. ලෝකෙක එහෙම දන්නේම නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකෙ. මේ ගෙවින රටාවක් මිසක. ඉතින් තමන්ගේ මේ ලැබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න. මේ දුවන සමාජ රටාවට අනුව මොනවා හරි දෙයක් කරන්න එපා. දුකටපත් වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැහැ කියන එක හැමෝම මතක තබා ගන්න. මතක තබාගෙන කොහොම හරි මේ දහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න. එදා කුරුරාට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා කළා. ඒ සතිපට්ඨාන දේශනා කරපු කුරුරාට වාසී යටත් පිරිසෙන් ගෙවල් වල වැඩ කරන දැසි දස් කම් කරුවෙක්වත් භාවනා නොකර ඉන්නේ නැහැ. වතුර ටිකක් ගේන්න කලේ අරන් ළිඳට යන ටිකටත් කමතහනක් මෙනෙහි කර කර යන්නේ. ගහ ළිඳ ගහවදී එකතු වෙනවලු කිසිම මුකුත් කියලාන්නේ නැහැ. මෑණියනි ඔබ කරන භාවනාව මොකද්ද කියලා අහනවා. මම භාවනාවක් දන්නේ නැහැ, කරන්නේ නැහැ කිව්වොත් අගේ ජීවිතේ නින්දා වේ. උඹලා වගේ අය හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ කියලා නින්දා කරනවා. කොල්ලා ඉවරලා මේක කරපන් කියලා කියලා දෙනවා. ඉතින් මෑණින්ද මම අහවල් භාවනාව කරනවා, අහවල් විදිහට මෙනෙහි කරනවා කිව්වහම සාදු සාදු බොහොම හොඳයි. ඕගොල්ලෝගේ අය වෙන වෙනම ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා. ඉතින් අපිට මේක එපා නම් අපි උත්සාහවත් වෙන්නේ නැත්තම් ඒ අපි වෙනුවෙන් මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඇත්තටම සසර පරතරක් හොයන ජීවිතය තේරුම් ගන්න උත්සාහවත් වෙන ලෝකයේ ලෝකයා හිතන දෙයට වඩා වෙනස්ව හිතන චින්තනයක් තියෙනවා නම් ඒ චින්තනයේ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පහළ වුණා. විමුක්තියක් ලබන්න අපේක්ෂාවක් කෙනෙක් ළඟ තියෙනවා නම් එයා වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතයේ කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙතන එකම එක දෙයක් හොඳට අද මතක තබා ගන්න, ගැඹුරු දෙයක් දැයිනම් මම කියපු උපමාව හොඳට මතක තියාගන්න. විටින් විට සිහි කළා බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලා නම් දුක කියන තැනින් මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද අපිට? බෑ. මහා විශාල කන්දක් උඩින් ඉඳලා බස් එකක් පෙරලීගෙන යන නම් ඒක ඇතුලේ නම් අපි ඉන්නේ පෙරලෙනවා. පෙරලෙන බෝලයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලා නම් දුක ඇති වෙන විදිහේ දර්ශනයක් නම් අපිට තියෙන්නේ. දැන් දුක අනුව පෙරලෙන වෙලා මිසක දුකට උරුමකාරයෙක් මිසක ජීවිතය අපේ දුකෙන් මිසක අපිට දුකෙන් මිදෙන්නේ නැහැ. අපි පොළොවේ හිටගත්තාම අපිට ඔක්කොම පෙනේ. ඒත් හිටගෙන ඉන්න තැන පේන්නේ නැහැ. ඇයි? කකුලට ගහලා. අද ජීවිතය අපේ ජීවිතයේ දුක වෙලා හින්දා අපිට දුක පේන්නේ. ඇයි වැහිලා? ඒ තුලනේ හිටගෙන ඉන්නේ අපි. ඔක්කොම පේනවා. දුක අපිට පේන්නේ නැත්තේ ඇයි? අපේ ජීවිතයේ දුකින්ද? දුක කියන ධර්මතාවයේ ජීවිත නිසා. අපිට අපේ ඇහැ පේනවද? පේන්නේ නැහැ. නේ? බලන්නේ ඇහෙන් නිසා ඒ ඇහැ පේන්නේ. ඒ ඇහැට ප්‍රතිපක්ෂ දෙය තියෙන්නේ. නමුත් ඇහැ පේන්නේ නැහැ. ඒ වගේ හිතගෙන ඉන්න කෙනාට ඔක්කොම පේන්නේ හිතගෙන ඉන්න තැන පොළවේ ඒ යට පේන්නේ අඩිය පේන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ දුක නම් යාට දුක පේන්නේ. ඕගොල්ලන්ට ටිකක් කර දුක පේනවනම් ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ ජීවිතෙන් ටිකක් දුකින් ආයේ චුට්ටක් අයින් වෙලා පේන්නේ නැහැ මේ දුක බව. තේරුම් ගන්න හොඳට පය ගහලා ඉන්නේ කියලා. මොකේද? දුකේ. ඈ ඒ හින්දා මේ පේන්නේ නැත්තේ, තේරෙන්නේ නැත්තේ. පෙවුනොත් තේරුනොත් තමයි අපි අයින් වෙන්නේ. එහෙම වෙන්නේ නැත්තේ මේ ලෝකෙට ඒකයි. එහෙම වෙලා තියෙන්නේ. ඈ එහෙනම් එකම එක කරුණක් මතක තබා ගන්න, ලෝකේ වටිනාකමින් නම් පේන්නේ, ඒ වටිනාකම නැතිවීමෙන්ම, තණ්හාව නැතිවීමෙන්ම දුක කියන එක නැති වෙනවා මිසක නැති වෙන වෙන ක්‍රමයක් නැහැ. දුක ඇති වෙන ක්‍රමයට අපේ ජීවිතය වෙනවා නම් අපි කොච්චර බලාපොරොත්තු වුණත්, ප්‍රාර්ථනා කෙරුවත්, වෙන විදිහකට උත්සාහවත් වුණත් ඒක නැති වෙන්නේ නැහැ. මැනිකක් කියලා දැකලා ඒක රකින්න බවට පත් වෙලා නම් ඒක ඇති බව හා නැති බවෙන් දුක එනවා නම් අපිට ඒ දුකෙන් මිදෙන්න ඕගොල්ලෝ රසට කෑම කාලා හොඳට ඇඳුම් ඇඳලා මොන දේ කිරුවත් හරියන්නේ නැහැ. මේක වීදුරු ගලක් කියලා දැකීමෙන් මේ දුකෙන් මිදෙන්න වෙනවා මිසක. ඒ වගේ දරුවෝ දේපොළ වස්තුව කියලා මේව ඇති බව හෝ නැති බව කැඩීම බිඳීම නිසා ඕගොල්ලන්ගේ දුකක් එනවා නම්, මේ කය ජරා දීර්ණ වීම නිසා දුකක් එනවා නම්, මේ දුක නැති කරන්න කාලා බීලා ඇඳලා පැනඳලා බෑ. මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. මේ කයේ මහලු වීමෙන් මැරීමෙන් එන දුක ඇති වුණේ අපි හොඳට කෑවේ බිව්වේ නැතිකම හින්දා නම්, ඒකනම් හේතුව හොඳට කෑවේ බිව්වහම මේ දුක නැති වෙයි. නමුත් මේ දුක ඇතිලා තියෙන්නේ මේ රූපෙට තියෙන තණ්හාව නිසායි. රහතන් වහන්සේලා කියලා කියන්නේ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකිනවා. ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මොකුත් නැහැ. ඒ ලෝකෙ තිය දෙයක් තිබීම නිසාව නොතිබීම නිසාව දුක එන්නේ නැහැ හේතු. අපිට මුළු ලෝකෙම මැනික් කියලා. ඈ ඉතින් මේ බව තේරුම් ගන්න බෞද්ධය හැටියට මේ ජීවිතේ ජීවත් කරන රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න, මුදලුත් එකතු කරන්න, ඒක ජීවිතේ කරගන්නපා. ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්කා, අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙක. මේ ධර්මතා දෙක දුර වෙන විදිහට දහමක් හොයන උත්සාහවත් වෙනවා. මම මේ මාර්ගයක් කියන මාර්ගයක අවශ්‍යතාවය, සද්ධර්මයේ අවශ්‍යතාවය ගැන බණ කීප එකයි අද සද්දන්නේ. එහෙනම් ඇති නේද දැන්?